Thiệt quan sát này sir.
Oh, hay nói kia.
Sedan rupanyak rupayak kiyanne dan budrajan mahansi rupayak kiyanne mokada kiyana eka neme eka rupanyak vidhiyata thamai pennum karala tiyenne man kiyana eka hari beradina sir eka correct karanna etoda sir dan rupanaya dena vidhiya 11 aakarayakata me buddhamdo deshana karala tiyenawa etoda ehttama dan api hita gen inna රූපය නෙවෙයි ඇත්තටම මෙතන දැන් ධර්මයත් එක්ක බලනකොට ඒක නෙවෙයි රූපය වෙන්නේ. ඒකට සර් මට දැනගන්න ඕනේ දැන් රූපණය දෙන විදිහවත් දැන් අත් ගත්තොත් එතන සීත උෂ්ණ ඒ වගේ කාරණා එකක් තියෙනවානේ. එතකොට මේ සීතලක් උෂ්ණයක් හෝ එනකොට තමයි අපිට රූපයක් කියලා එකක් මතක් වෙන්නේ. මේ මම හිතාගෙන ඉන්න විදිහට. එතකොට දැන් ඒ වෙලාවට නම් අපිට රූපයක් කියලා හිතන වෙලාවට දැන් ඒ වෙලාවටද අපිට දැන් රූප ඔය වේදනා සංඥා සංකාර විඥාන මේව ඇති වෙන්නේ ඒ වගේ දැන් අපිට දැන් අර රූපණයකින් රූපයක් අපි රූපණේ වීමේ තියෙන ලක්ෂණ වලින් අපි රූපයක් අඳුනා ගත්ත වෙලාවට අපිට තේරෙනවා අපිට දැන් රූපයක් කියලා එක්කෙනා කියන්නේ එක. එතකොට එතනින් ඒක ඒ කියන්නේ රූපේට සාමාන්‍ය දෙයක් කිව්වට ඇසගත්තොත් එම සත් රූපය චක්කු විඥානයත් ගිහිල්ලා ඒ වේදනා සංඥා සංකාර දෙන්නේ ඔය ක්‍රියාවලිය ඇතුළේද?
ඔය ඒකේ දැන් අර මුලින්ම අහනකොට සමහරට හිතේ තියෙන ඒවා නෙමෙයි කියවෙන්නේ. රූපය කියන එක එතන කියන්නේ මොකද්ද? රූපතිති කෝ භික්කවේ තස්මා රූපන්ති විච්ඡති. රූපන්ති විච්ඡති. රූපය කියලා කියන්නේ රූපය කියලා ව්‍යවහාර කරන්නේ මොකටද? රූපණේට.
එතකොට
සර් එතන සමහරවිට ඒක තමයි දහම් පරියය. පොඩ්ඩක් මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අපි පැහැදිලි කරමු. එතකොට දැන් තුමි කිව්වා රූපණේ 11 ආකාරයි කියන කතාව නෙවෙයි මේ කියන්නේ.
රූපණේ වෙන්නේ
නෑ අපිට හම්බ වෙනවනේ රූපය කියලා ව්‍යවහාර කරන යම් කිසි දෙයක් තියනවා නම් අතන 11 ආකාරයේ දෙනවා. දැන් ඔන්න ශරීරය කියලා රූපයක් හම්බ වුණා නම් ඒ 11 ආකාරයේ දිලා ඉවරයි. එතන මමයි දිලා ඉවරයි. සක්කාය දිට්ඨියයි දිලා ඉවරයි. හරි. ඒ මං කියන්නේ අර බල්ලාට වතුරේ බල්ලා හම්බ වුණා වගේ. රූපේ හම්බ වුණා. හැබැයි බුදුහාමුදුරෝ කියනවා ওই රූපේ කියලා ව්‍යවහාර කළේ මොකටද? රූපණේකට.
රූපණේට.
ඒතර රූපණේ 11 ආකාරයක් නෙමෙයි. රූපණේ බවට ගන්නකොට රූපේ හම්බ වුණා නම් 11 ආකාරයේ දිලා. 11 ආකාරය කියන්නේ සීතල උෂ්ණදී අතීත අනාගත වර්තමාන දුර ළඟ අනේ කියන 11 ආකාරය. ඕනම රූපේ.
ඒ තුන්සේ ඔතන සීත උෂ්ණ එතනින් ඒ කියන එකෙන් මොකක්ද අදහස්?
ඒවා කියන්නේ මොකටද? ඒ කියන්නේ කේන රූපති මොනවයින්ද? රූපනේ
වෙන්නේ.
මොනවයින්ද?
රූපනේ.
ඒ කියන්නේ රූපණය ගැනවත් රූපය ගැනවත් නෙවෙයි ඒ කියන්නේ. මොනවයින්ද රූපණය වෙන්නේ? රූපණය කියන එක ගැන අදහසක් ගන්න උදාහරණ ටිකක් දෙන්න.
ඔව් සර් එතකොට නෑ මට
තේරෙන්නේ. ඒ රූපණේ තේරුම් ගන්න මොනින් හිතන කෙනාට ඊළඟට විස්තර කරලා මෙන්න මේ විදිහට බලන්න. ඒක රූපණේ කියන්නේ මොකද්ද කියලා අදහසක් ගන්න පුළුවන්.
ඔව් සර් නෑ මට ඉතන තියෙන මේ ප්‍රශ්නේ දැන් රූපණේ දෙන රූපණේ වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට කියලා එනවා නේද? එහෙමද?
ඔව් මොනවයින්ද රූපණේ වෙන්නේ?
රූපණේ වෙන්නේ. එතකොට සර් මොනවගෙන්ද රූපණේ වෙන්නේ කියනකොට එතකොට ඒ වගේ දැන් එහෙම වෙනකොටනේ එතකොට රූපේනේ රූපණේ කියලා යන්නේ එහෙමද? මම වැරදි දන්නේ
නැහැ. නෑ රූපේ රූපණේ කියනකොට දැන් අපේ අදහස බුදුහාමුදුරුවෝ කියන්නේ රූපේ කියලා අපි කියන්නේ රූපණේට. රූපේ රූපණේ
එහෙමයි.
අපිට තමයි
එතකොට දැන් අපිට රූපණේ දෙන අවස්ථාවක නේද අපිට රූපය කියලා අපිට තේරෙන්නේ.
ඔව් රූපය කියලා තේරුණා නම් රූපය කියලා හම්බ වුණා නම් බුදුහාමුදුරෝ කියනවා ඔය රූපයි.
ඔව් සර්. එතකොට ඒ රූපණය කියලා හිතන් අපිට තේරෙන්නේ ඔය සීතල උෂ්ණ. ඒ කොයි වෙලාවක හරි රූපය කියලා හිතන් දැනෙන එතනින් ඉඳන් නේද? එතකොට ඇසට රූපයක් ගැටි දැන් ඒ විදිහට ඒ අර අර ඒ ටික යන්නේ වේදනා සංඥා සංකාර ඒව ටික වෙන්නේ එතනින් නේද? ඒ කියන්නේ අපිට
එතනින් නෙමෙයි. රූපය හම්බ වෙන ගතියමයි ඒ ටික කියන්නේ.
ආහ්. ඒ කියන්නේ අත්‍යක් නැතුව
රූපය හම්බ වුණාට පස්සේ වේදනාව දැනෙනවා නෙවෙයි. රූපය හම්බ වෙන ගතියමයි වේදනාව. සඤ්ඤා සංකාර විඥාන දුක තේරම ලෝකය
හරි හරි
ඒක මෙහෙම හිතනවා. ඔව් අර බල්ලට වතුරේ බල්ලා හම්බ වෙන මොහොතේම ලෝකේ හැදිලා ඉවරයි.
ඉවරයි. දැන් එතනින්
තව ගන්නකොට නෙවෙයි.
එතන සර් තව අදහසක් එනවා නේද? ඒ කියන්නේ දැන් මේ රූපය කියන එක සහ ඔය වගේ දැන් අපි ලෝකේට අහුවෙනේම හැමතිස්සෙම වෙන්නේ නැහෙනි දැන්
ඒ කියන්නේ ඔය වෙලාවක විතරයි නේද? නෑ නෝ එන එක වෙලාවක්. ලෝකෙට හුණු වෙන එක වෙලාවක් හරි හොයා ගන්න පුළුවන්.
ඒ අපි කිසිම අදහසක් කරගන්න නැතු ඉන්න විලානක්.
අදහාවක් නැති බව ලෝකේ වෙලා ඒක. දැන් ඉන්න
පුළුවන්.
මේ ආයතන හයෙන් එකක්වත් වැඩ නොකරන ස්වභාවික ඉන්න පුළුවන්ද? ආයතන හය වැඩ කරනවා කියන්නේ ලෝකේ නේද?
අනිවාර්යයෙන්ම
ඒක නේ. ඒක තමයි මම ඇහුවේ ලෝකෙට අහු නොවන වෙලාවක් කියලා එකක් අපිට හිතන්න සුදුනට එහෙම එකක් කියෙදෙන්නේ නැහැ.
ඔව් සර් ඒක අපි තමයි වැරද්දගෙන තියෙන්නේ අපි. ඒ කියන්නේ හැම කෙසේම අපි මුකේ එක හරි පොතෙන් හරි අල්ලගෙන ඉන්නවා. හැබැයි ඒක අපිට තේරෙන්නේ
නැහැ. ඔව් ඔතන අපිට අල්ලන්නම අමාරු පැත්ත තමයි හිතනවා කියන එක අල්ලන්න බෑ. හිතට හිතෙන් දැනගත්තා කියන එක අල්ලන්න අමාරුයි. ඒ අපිට ඇහැට පේනකොට නම් නිකන් ඒක හිතාගන්න පුළුවන් නේ ඔන්න ඇහැට පේන. නැත්නම් අසද්දේ ඇහෙනවා. හැබැයි ඒ පේනවා ඇහෙනවා කියලා දැනගන්නේ ඇත්තටම ඇත්ත නෙවෙයි. ඒකත් මතක තියාගන්න. දැන් ඒක මෙහෙම තේරුම් ගන්නකො දැන් අපි ඔන්න දැන් සද්දයක් ඇහෙනකොට අපි දන්නවනේ ඇහෙනවා කියලා.
ඔව්.
සද්ද ඇහෙන්නේ නැති වෙලාවට ඇහෙනවා කියලා දන්නවද?
සද්ද නැති වෙලාවට නැති බවේ ඇති බව තියෙනවා එතකොට.
දැන් සද්දේ ඇහෙන්නේ නැති බව දන්නේ කොහමද? දැන් සද්දේ කියන බව කොහමද? සද්දේ කියන බව කොහමද?
සද්දයක් තියෙනකොට. ඔව්.
සද්දයක් තියෙනකොට කියලා තමයි අපිට හිතෙන්නේ. මට කණින් ඇහෙන හින්දා නේද සද්දේ තියෙනවා කියලා දන්නේ.
ඔව්. ඔව්.
ඈ?
ඔව්.
සද්දේ නැති බව දන්නේ මොකක් හින්දාද?
ඒක කණ හින්දා.
ඒ කණෙන් ඇහෙන්නේ නැති
හින්දානේ. ඔව්.
ඒක සද්ද තියෙන බව දන්නේ කණෙන් ඇහෙන හින්දා, සද්ද නැති බව දන්නේ කණෙන් ඇහෙන හින්දානේ. කණ ඇහෙන්නේ නැති කෙනාට පුළුවන් ද සද්ද නැහැ කියලා කියන්න?
බෑ කියන්න බෑ සර්.
ඔව්. එතකොට ඇහුණක් නැතත් කණ, ඒ කියන්නේ ඇසීමේ හැකියාව කියන එක තියනා නේද?
තියනවා. කණේ ඔව්. එතනස එතනස දැන් කණේ හැකියාව කියනවා ශබ්දයක් ගැටුනොත් එතකොට ඒ කියන්නේ කණේ ඇසීම කොයි වෙලෙත් විවුර්තයි. දැන් ශබ්දයක් ඇහෙනකොට ඒක ඇත්තටම කණෙන් තමයි කන තමයි ශබ්දය ඇහුන බව දන්වන්නේ. එහෙමද? දැන් ශබ්දයක් නැති වුණා
දැනගන්නේ. ඒ කණ නේ. මොකද? ශබ්දය ඇහුන නැති
බව දැනගන්න. ඒත් කණ.
සද්දය ඇහුන බව දැනගන්නවා කියන එකේ ඇහුන් නැති බව දැනගන්නවා කියන එකේ වෙනසක් නැහැ. දෙකම සද්දය ගැන.
ඔව් ඒ කියන්නේ කන හැමතිස්සෙම විවුර්තයි කියන එක.
ඔය ඉතින් සද්දය ගැන කතා කරන තාක්කල් කන තියෙනවා. සද්දේ කනයි වෙන් කරන්න බැහැ.
නෑ අපිට හිතෙන්නේ සර් සද්දේ දැන් කන සම්බන්ධ වෙන්නේ අපිට තේරෙන්නේ මේ ශබ්දයයි එතනේ අපි දැන් ප්‍රමුඛ ස්ථානය දීලා තියෙන නම් ඇත්තටම එතන යන්න ඕනේ මේ කනට තමයි ශබ්දය ඇසෙන්නේ කියන එක. එහෙමද?
ඒක ඕන පැත්තකින් බලන්න. ඉතින් තේරුම් ගන්න තියෙන්නේ ওই දෙකෙන් එකකින්තරව අනිත් එක කතා කරන්න බෑ.
ඒක වෙන සම්පූර්ණ ක්‍රියාවලිය මේ පැහැදිලි කරන්න මම හිතන හොඳම තේරෙන්නේ.
ගැටලු තියනවද?
නෑ සර්. බොහොම පින් තේරුණා හොඳටම.
එතකොට ඔය එකකින් තොරව අනිත් එක කියනකොට බලන්න අපි අජ්ජත්තයි බහිද්දයි නේ. අජ්ජත්තෙන් තොරව බහිද්දයි බහිද්දෙන් තොරව අජ්ජත්තේවත් යෙදෙන්නේ නැහැ. අජ්ජත්ත හෝ බහිද්ද යෙදෙනවා කියන්නේ ලෝකේ. නැයිසල්ලා කිවි අර ලෝකය කියන එක ලෝකෙට අයිති පැත්ත තමයි එකලොස් ආකාරය. අජත්ත බහිද්ද කිව්වත් ලෝකේ දුරලඟ කිව්වත් ලෝකේ මේ ආයතන කිව්වත් ලෝකේ අතීත අනාගත වර්තමාන ඔය මොකක් කිව්වත් ලෝකේ හීන ප්‍රනීත කිව්වත් ලෝකේ මොනවා හරි ගැන විස්තර කරන්න පුළුවන් වුණා කියන්නේ ලෝකේ. එතකොට ආයේ මම ඉන්නාද නැද්ද ආයේ ප්‍රශ්නයක් අදාළ නැහැ. මම යෙදිලම තමයි සක්කාය දිට්ඨියෙමයි. ඒකයි අපි අනිත් පැත්තට අහන්නේ ඔය කියන එක දැනගත්තේ කවුද කියලා නිකන් අහන්නේ ඒක මතක් කරලා දෙන්න. ඒ සක්කාය දිට්ඨිය විදිහට දකින එක හරින දුෂ්කර දෙයක්. ඒක මම නෙමෙයි ඒක බුදු ප්‍රඥාන් වහන්සේ කියන්නේ. හරි. උඩ යන ඊතලයකට තව ඊතලයකින් දෙපළු වෙන්න විදි නැක පුළුවා මේ සක්කාය දිට්ඨිය දකින්න බෑ. ඊටත් අමාරු ඉසියු. ඒක තේරුම් ගන්න මේ අපි හිතන මට්ටමේ අපිට දකින්න අමාරුයි. මොනවාම හරි හම්බ වුණා නම් කතා කරන්න පුළුවන් වුණා නම් එතනම ලෝකේ යෙදිලා දුකේදිලා සක්කාය දිට්ඨිය යෙදිලා ඒක තමයි මම මේ රූපයට දැන්නේ. ওই රූපයට දාපු එක වේදනාව සංඥාව සංකාර විඥානේ මේ පහටම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ අපිට අර ගෝචර වෙලි පැත්ත රූපෙනේ. ඒකයි මේ රූපෙන් පෙන්වන්න හදන්නේ. අපි රවටුන තැන අපිට බලාගන්න ලේසිම තැනක් රූපේ. රූපය හම්බ වෙනවා නම් ඒක ආයි කතා කරලා වැඩක් නැහැ. මේ ලෝකෙම තමයි. ඒ රූපෙත් අපිට වැඩියම හම්බ වෙන රූපෙ මොකද්ද? තමන්ගේ ශරීරෙන්. එතකොට බලන්න අර කේන රූපති කියපු වේවයි තියෙන්නේ අපිට අපේ ශරීරෙ හම්බ වෙන වෙලාවල් ටිකක් නේද? කුසගින්න දැනෙනකොට ශරීරෙ හම්බ වෙනවද නැද්ද? හම්බ වෙනවා. පිපාසය හම්බ දැනෙනකොට ශරීරය මතුවෙන්නේ. නැසි මදුරුව වදුරුවෙක් කනකොට මොකද්ද? ශරීරය මතුවෙන්නේ. ඔන්න මගේ ශරීරය මේ මගේ කිව්වේ නැතත් ශරීරේ හම්බ වෙනවනේ. ශරීරය කියන්නේ මොකද්ද? රූපෙනේ. මේ ලෝකය රූපය කියලා ව්‍යවහාර කරන එක නේද? ඒකට නේද බුදුහාමුදුරුවෝ කියන්නේ රූපපීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. මේ රූපය කියලා ව්‍යවහාර කරන්නේ රූපණේට. ඒක අපිට පේන්නේ නැහැ. මේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්න ඕන. අපිට හම්බ වෙන්නේ ශරීරේ. මගේ ශරීරෙට බඩගිනි වුණා. මගේ ශරීරයට තිබහ වුණා. මගේ ශරීරේ මේ මදුරු එක්ක වසර්පෙක් ස්පර්ශ වුණා. මගේ ශරීරයට හීතල දැනුණා. මගේ ශරීරයට උෂ්ණ දැනුණා. මේ හුළඟ වැදුණා ශරීරෙට. අපිට ශරීරය නේතු කතා කරන්න බෑ. රූපේ නේතු කතා කරන්න බෑ. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ওই රූපය කියලා ව්‍යවහාර කළේ රූපණේට කියන එක. අන්න ඒ අදහස තේරුම් ගන්න. දැන් අපිට ශරීරේ හම්බ වුණහම අපිට පේන්නේ නැහැ රූපණය. බල්ලට වතුරේ බල්ලා හම්බ වෙනකොට ඌට පේන්නේ නැහැ රූපණය. ඌට අහුවෙන්නේ රූපේ. ඉතින් අපි රූපේ හදිච්ච හැටි සතර මහා ධාතු හොයන්න යනවා මිසක් මේ රූපණයකට රූපේ කිව්වා කියන අදහස තේරුම් ගන්න යන්නේ නැහැ. ඒකයි මේ බුදුදහම විමසන්නේ කියන්නේ. රූපය පිරිසිඳ දකින්න කියලා බුදුහාමුදුරෝ කියන්නේ. නැතුව සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ රූපේ ඇත්ත දැක්කේ නැත්තම්. මේ රූපේ ඇත්ත දකින්න පුළුවන් කාටද මේ ධම ඇහෙන්න ඕන ධම ඇහුණා කියනවා කියන්නේ ඉති රූපයි ඉති රූපස් සමුදේ ඉති රූපස් සත්තගමෝ කියන එක දන්න දකින්න කෙනා. එයාට විතරයි ආශ්‍රවේශය කරන්න පුළුවන් වෙන කෙනෙකුට බෑ. මේකයි මේ ශාසනේ විතරයි මේක කරන්න පුළුවන් කියන්නේ. අන්‍ය ශාසනවල බෑ කියන්නේ. ඔන්න ඔය දහම ඇහෙන තැනට එන්න තමයි අපි මේ බුද්ධ දේශනා වල දහම මතු කරගන්න මේක හොයන්න කියන්නේ. අපේ අදහස දදා ඕක දැනගත්තා මන් දන්නවා කියන තැනින් මේ තව කෙනෙකුට කියා දෙන්න යන එක නෙමෙයි. මේක අපිට අහු නැහැ. අහු වෙන පැත්තට මේක හොයන්න. එතෙන්ට ඉන්න එතකොට තමයි මේ ශ්‍රද්ධාව මොකද්ද කියලාවත් තේරෙන්නේ ඇත්තටම. අපේ අදහස ඉක්මවා යන දෙයක්මයි මේ පෙන්නන්නේ. සද්දා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිට්ඨි නිච්ඡනක මේවා නිකම් මේ කියපු වචන ගොඩක් නෙමෙයි. මේ මෙතන තමයි අපි ඉන්නේ. ඒක දකින්න පුළුවන් නම් තමයි අර සක්කාය දිට්ඨිය කියන එක ගැන අදහසක්වත් ගන්න පුළුවන්. නැතුව මේ සක්කාය දිට්ඨිය නැති කරනවා කියන එක යෙදෙන්නෙම නැහැ. දැන් බුදුහාමුදුර පෙන්වන්නේ රූපේ පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්න කියන්නේ රූපේ යථාභූත ස්වභාවය දකින්න. මේ යථාභූත ස්වභාවය දකින්න විදි තමයි මේවයි විස්තර වෙන්නේ. මොකද අපි දකින්න හදන්නේ තියෙන රූපයක විස්තර ටිකක්. රූපෙන් එතර වෙන පැත්ත නෙවෙයි. රූපණය කියන අදහස පෙන්වන්නේම රූපෙන් එතර වෙන්න. අපිට වෙන්නේ රූපණේ කියලා රූපයක් හදාගන්න එක. හයි, ඒකටත් වචනෙට තේරුමක් දීලා ඔය මේකනේ කියලා ඒක තව රූපයක් කරගන්නවා. එහෙම නෙමෙයි. රූපණේ තේරුම් ගන්නකොට රූපෙන් එතර වෙන්නත් ඕන, රූපෙන් එතර වෙනකොට රූපණේ ඉතුරු වෙන්නත් බෑ. තේරෙනවද අදහස? රූපය පිරිසිඳ දකින්නකොට රූපණේ ඉතුරු වෙන්නත් බෑ. තෙරුවන් සරණයි.
මම රවි මම ළඟදී මේක අදාළ නොවෙන්න නම් පුළුවන්. මේ මම අර සද්ගුරුගේ පොඩි මේ වීඩියෝ ක්ලිප් එකක් බැලුවා. ඒකේ මේ හරි ඉන්ට්‍රස්ටිං කතාවක් කිව්වා. මේක මේ අර බුදුහාඳුර වචස කියපු වචසා පරිචිතා කියන එකට මොකක් හරි සම්බන්ධයක් තියනවද කියලා මේ මට හිතුණා. මේ අපි දැන් වර්ණ ගැන නම් දන්නවනේ, මේ රතුයි කහයි කොළයි කියන එකේ එකතුවයි මේ රතුයි කහයි කොළයි නේ. මේ කියන වර්ණ ටිකේ එකතුවයි අර මේ ප්‍රාථමික වර්ණ කියලා. ඒ වගේ
එක දන්නවා කියන්නේ වර්ණ ගැන දන්නේ නැහැ කියන එක.
ඔව් ඒක තමයි. දැන් ඒ වගේ මෙයා මෙතන මොනවාද මෙයා මෙතන පෙන්වන්න හැදුවා මේ ආ කියන එක. අම්මා අප්පා ආ කියන එකත් මේ ශබ්ද ගැන පොඩි ඉන්ටරෙස්ටිං කතාවක් මම අහලා තිබ්බේ නැහැ. ඒක මේ මම දැන් තමයි දන්නේ. ඔබතුමා දන්නවද සමහරක් කියලා? ආ කියන එකයි යූ කියන එකයි හ්ම් කියන එකයි තමයි ප්‍රාථමික මේ ශබ්ද ටික. ඒකෙන් ආපහු අපේ බ්‍රේන් එකට මේක අපි කියනකොට ඒක ආපහු බ්‍රේන් එකට අර පීනල් ග්ලෑන්ඩ් එකට ආපහු ෆීඩ් කරන ගතියක් ඇති වෙනවා වගේ කියලා එයා කියන්න උත්සාහ කරා. මට නිකන් හිතුණා මේ අපි අර වචසා පරිචිත ඇයි මේක මේ සජ්ජායනා කරන්න ඕන, ඇයි මේක මේ බුදුහාඳුරක් බුදු මුවෙන්ම කියලා තියෙනවනේ මේක මෙහෙම කරන්න ඕන කියලා. එතන මොකක් කරී සම්බන්ධයක් තියෙනවා වගේ කියලා මට නිකන් අදහසක් ආවා. ඒ ගැන මොන හරි අදහසක් ප්‍රකාශ කරා.
ඔව් කියනකොට මම අදහස ප්‍රකාශ කළා. ඒක ඇහුණද මන් දන්නේ නැහැ. අර වර්ණ ටිකේ මූලික වර්ණ දැනගන්නවා කියන්නේම වර්ණ ගැන නොදන්න බව. ශබ්ද ටිකේ මූලික ස්වභාව දැනගන්නවා කියන්නේ ශබ්ද ගැන නොදන්න බව. එච්චරයි මම කියන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු පැත්තෙන් දැකලා නැහැ. ලෝකෙට අයිති පැත්තෙන් දකින්න. ආර්ය දර්ශනයේ පැත්ත පළාතකටවත් එන්නේ නැහැ. තේරුම් ගන්න.
මේ මට අහු වෙලා තියෙන ඔබකට සද්ගුරු කියන්නේ ඕෂෝ කියන දෙන්නම ත්‍රිපිටකේ මේ කියවන දෙන්නේ. මේ දෙන්න ත්‍රිපිටක ආශ්‍රයෙන් ඒගොල්ල හදාගෙන කියන්නේ.
මෙහෙමයි මම මේ පුද්ගලයා නෙමෙයි ඒ කියපු කරුණේ අඩුව විතරයි මම දෙන්නම්. ඔය කියන කරුණ බුදුදහම නෙවි. ඇයි? මේ මෙතෙන්ට දාන්නකෝ ඒ රූපනේ රූපය කියන එක. ඉතින් වර්ණය කියන රූපය අල්ලගත්තා රූපනේ දැක්කේ නැහැ. සද්දකින් රූපය අල්ලගත්තා රූපනේ දැක්කේ නැහැ. තේරුණා? ඉතින් අපිට ඒක දෙයක් වෙලා ඒක ගැන විස්තර කරන්න පුළුවන්. ඉතින් ඕවා එතෙන්දි තමයි අහන්නේ ඕක දැනගත්තේ කවුද?
කියනවා කියනවා අවුල.
ඕ ඒකේ ඒ තමන්ට පොයින්ට් අවුට් කරලා දෙනවා ඕවා කතා කළාට ඔය මමනේ ඔය සක්කාය දිට්ඨියම ඒකයි අපිට මේ දහම උදව් වෙනවා කියන්නේ. මොකද අපි හරි ආසයි ඔය හරි ඉන්ටරෙස්ටින් ඒ විද්‍යාවේ මොකක් හරි ගැළපිලා අපි හිතට විදිහකට ගැළපෙන හිතන්න පුළුවන් ඒවට හරි ආසයි. ඒවයින් එතර වෙන්න නෙමෙයි බලන්නේ. ඒවටම ඇදිලා යනවා. එතර වෙන දර්ශනේ අපිට අමතක වෙනවා මේ සූත්‍ර එක්ක නොගිය බුද්ධ දේශනාව එක්ක නොගිය. තෙරුවන් සරණයි.
මාත්‍ය සමාධිය කියලා කියන්නේ මොකක්ද?
සමාධි. තමන්ගේම තමයි අහන්න තියෙන්නේ. අපි දැන් අපි සාමාන්‍ය අර්ථේ තමයි දැන් අපේ හිත එහෙම හේ දුවනවනේ කෙලවරක් නැතුව. ඔන්න ඔය ගතිය නැති කරගෙන කර්මණක තියාගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි මුලින් ලෝකිතයි සමාධිය කියන්නේ.
ඔව් ලෝකිතයි සමාධිය. ඒ කියන්නේ කර්මණක තියෙනවා මොනවා හරි කර්මණක
කර්මණක තියෙනවා.
ඔව්. ඒක උටද සමාධියට ඇවිල්ලා පස්සේ ප්‍රඥාව වෙනවා කියලා කියන්නේ. එහෙමයි දැන් තියෙන ආදර්ශක මාර්ගය.
නෑ නෑ ඒක තියෙන්නේ සමාධියෙන් අනතුරුව ප්‍රඥාව එනවා කියන්නේ මේ දහම ඇහිලා දැනගත්තු කෙනාට මිසක් දහමක් ඇහුන් නැති කෙනාට නෙවෙයි.
අය මේ සක්කාය දිට්ඨියදී මේ මොකද මේ සම්මා දිට්ඨිය තියෙන මුලින්මනේ.
අන්න ඒකයි.
ඔව්
ඒ දහම ඇහුන කෙනාට කියන එක සමාධියෙන් අනතුරුවම ප්‍රඥාව එනවා කියන එක සමාධි සූත්‍රෙන්න. නැතුව මේ ඕන කෙනෙක් මේ හිත එකම් කරගත්ත කියලා ප්‍රඥාව පහළ වෙනවා කියන එක නෙවෙයි. එහෙම මනාලාර කාලාරාමල සෝවන් වෙන්නේ නැහැ. ඒක රහත් වෙන්නේ නැහැ.
ඒගොල්ල සම්මා සමාධි
නෙමෙයි. කිතේ කේක වචන දදා ඔය වචනාර්ථ වචන අල්ලගෙන ඒ තර්ක කරන එක නෙමෙයි. ඔය දැනුමක් නෙමෙයි ගොඩ ගන්න හදන. දහම ඇහිලා තේරුම් ගන්න එක තමයි මේ ශාසනයට එනවා කියන්නේ ඉද බික්කවි කියන එක. දැන් සද්ධර්ම ශ්‍රවණය කියන එක යෙදෙන් නැතුව මතක තියාගන්න යෝනිසෝමනසිකාරය එන්නේ නැහැ. කවුරු මොනවා කිව්වත් මම කරන්නේ යෝනිසෝමනසිකාරය කියලා කියන අය ඉන්නවා. හැබැයි දහම් පරියාය තමයි සද්ධර්ම ශ්‍රවණය නැතුව යෝනිසෝමනසිකාරය වෙන්නේ නැහැ. එතන
ඉතින්
අපි හිතමු වෙන දෘෂ්ටියක ඉන්න කෙනෙක් මුස්ලිම් කෙනෙක් භාවනා කළා සමාධිය ගන්න පුළුවන්. හැබැයි අපි පැහැදිලිව දන්නවනේ සද්ධර්ම ශ්‍රවණය වෙලා නැහැ කියලා. අනේ මේ විදිහට තමන්ගේ සමාධිය බලන්න මේ සද්ධර්ම ශ්‍රවණය එක්ක ගිය එකක්ද නිකන් එකක්ද? මේ දෙකේ වෙනසක් තියෙනවා.
මහත්ය පොතෙන් ඔය ආරේ මේ ආරේෂ්ඨයන් මාර්ගයේ තියෙන ප්‍රඥා සීල සමාධිනේ. එතකොට ඇයි මේ බුදුහන් සමාසංගව ත්‍රිපිටකයේ තියෙන සීල සමාධි ප්‍රඥා ඒක වැරදිද?
නෑ බුද්ධ වචනේ කොහෙවත් වැරදි නෑ අපිට වැරදිලා මිසක්. එතකොට සූත්‍රයක් කියවනකොට ඒක කික කෑල්ලක් කරන් කියවන්න එපා. ඒ සූත්‍රේ කිව්වේ කාටද, මොන වෙලාවේද, මොන පරියායේද එහෙම කියලා බලන්න. එතකොට ওই පැටලවිල්ල එන්නේ. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට දෙකොටසක් ඉන්නවා. එක කොටසක් තමයි සම්මාදිට්ඨිය නැති පෘථග්ජන අය. ඒගොල්ලන්ට දේශනා කරන පරියායක් තියෙනවා. මේ දර්ශනේ ආපු කෙනාට දේශනා කරන පරියායක් තියෙනවා. අපි ওই දෙක එකට දාගත්තොත් එහෙම ඔක මේ බොහොම පැටලවිල්ලක් ඇති වෙනවා. මේ මොන පරියායෙන්ද දේශනා කළේ, ඒ සූත්‍රේ කාටද දේශනා කළේ කියන තැන ඉඳන් බලන්න. සෝවාන් උනායටද දේශනා කළේ නැත්නම් සාමාන්‍ය අයටද? දැන් මෙතන නන්දකෝ වාදයේදී අපි පැහැදිලිව දන්නවා සෝවාන් උනායට නෙමෙයි මේ දේශනා කරන්නේ නේද?
ඒක හුදාදාහක්.
ඔව්. ඒක අපිට මේ බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරුවෝ කියනවනේ ඊට පස්සේ අර දෙවෙනි පාර ඇහුවහන් ඔක්කොම සෝවන් වුණා කියලා. එතකොට අපිට ඒ තැනක් දීලා තියෙනවා මේක. මොන පරියායෙන්ද මේ කාටද මේක දේශනා කරන්නේ? මේ ලෝකෙට අයිති දෘෂ්ටිය කැඩෙන විදිහේ දේශනාවක් මේ යන්නේ. සක්කාය දිට්ඨිය නැති වෙන දේශනාව ඔය තියෙන්නේ මෙතන. ඒ පරියාය එක්ක මේක තේරුම් ගන්න උත්සාහ කරනවා. එවන් සරණ ඉතින් එතෙන්දි තමයි මම මේ කියන්නේ අර දැන් වචනේ තේරුව මේකයි කියලා ඕකල්ලාගෙන තර්ක කර කර ඉන්නේ තර්ක කරන්න යනවනේ. ඒක ලෝකිතයි ති වැඩක් මිසක් මේ ආර්ය දර්ශනය දකින මාර්ගය නෙවෙයි. හැබැයි එකෙන් කියන්නේ ප්‍රශ්න කරන්න එපා, හොයන්න එපා කියන එක නෙවෙයි. අපි යතන මෙහෙම කියලා තියෙනවා, මෙතන මෙහෙම කියලා තියෙනවා. ඒක අර තර්කයක් විදිහට එන එකයි මේ දහම හොයන්න මට්ටමින් හොයන එකේ පොඩි වෙනසක් තියෙනවා. පොඩි නෙවෙයි, ලොකු වෙනසක් තියෙනවා. ඒක ඉතින් මේ දහම විමසීම තුළම තමයි මේ වෙනසක් අවබෝධ කරගන්න තියෙන්නේ. පෙරවන් සර.
ඒක මහත්යාරි ධර්ම සාකච්ඡා කරනවායි තර්ක කරනවායි දෙකක් මේ.
ඔව්. දැන් දහම ඇත්තටම විමසනකොට මම දන්නේ නැහැ කියන තැනින් තමයි විමසන්න වෙන්නේ. අනිත් වෙලාවට යන්නේ වාද කරන. මම දන්නේ නැහැ. ආරය දන්නේ කහරි. අපි ඉතින් කවුරු දැනගත්තත් අපිට ඇති වැඩේ මොකද්ද?
දැනන්නේ. ඔව්.
ඔව්. මං කියන්නේ බමනක් දැක්කේ වයි බුදුහාමුදුරෝ දන්න එක තමයි අපි හොයන්න උත්සාහ කරන්නේ ඉච්චර. ඒකට මේ සූත්‍ර තියෙනවා අපිට රෙෆරන්ස් රිෆර් කරන්න. ඒකත් එක්ක ඉතින් අපේ අදහස ගැලපෙන්නේ නැත්නම් අපි මේ නිහතමානී වෙලා තව ටිකක් මේක බලන්නවා. ඇයි මෙහෙම කිව්වේ? මෙතන මට අහුවෙලා නැහැ නේ. මෙතන තේරෙන්නේ නැහැ නේ. මේ නොතේරෙන දෙයක් මේ තියෙන්නේ. අන්න එතකොට විමසන්න. මේ නොතේරෙන දෙයක් නෙමේ කියලා තියෙන්නේ කියන එක තමයි සද්ධර්ම ශ්‍රවණය කියන එක. එහෙම වුණත් විතරයි හොයන්න පෙළඹෙන්නේ. යෝනිසෝ මනසිකාරක ඉන්න. ඔක මම දන්නවා කිව්වොත් ඉතින් මොකටද යෝනිසෝ මනසිකාරක? ඒ වැටහෙනවා. මේ හිතන්න දෙයක් නැහැ. ඉතින් එතන තියෙන අඩුව දැන් මම දැනගන්න හොයන ගතිය නැති වෙන තාක්කල් ඒක ඉතින් හරි අමාරුයි කිව්වට. ඒ කියන්නේ අපේ අර්ථ නොදා දහම අහන්න ලෑස්ති වෙන තාක්කල් අපිට දහම ඇහෙන්නේ නැහැ. ඒක ඒක එහෙම කියලා මේ දහම හොයන්න එපා කියන එක නෙවෙයි. තමන් ඉන්න අඩුවම දැක දැක දහම හොයන්න කියන පැත්ත තමයි නතු කරන්න තියෙන්නේ. පෙරුවන් සරණයි. එකලු තියනවද තව?
ඔව් සර්, සමාවෙන්ද සර් අර අඤ්ඤතාභාව කියන එකත් ඉත්තභාව අඤ්ඤතාභාව දෙක එකට යෙදෙන්නේ කියලා සර් එක දවසක් දේශනාවක කිව්වා. සර් මට සමා වෙලා පොඩ්ඩක් කියන්න සර්ට මට නම් මේ දේශනාවේ නම විතරක්.
ඔව් ඉත්තභාව අඤ්ඤතාභාවය. අපේ එඩ්වඩ් මහත්තයා මතක් කරයි ගාතාවම.
අනත්තනිය අත්තමානි ඒක තියෙන්නේ මේ දේවතානුපස්සනා සූත්‍රයේ.
අනත්තනියත්තමානංච පස්ස ලෝකං සදේවතම. එතන පස්ස කියන්නේ මේ ස්පර්ශ නෙමෙයි ආ බලන්න දකින්න. මේ මුලා වෙලා ඉන්න ලෝකය. දෙවියන් ඇතුළු ලෝකය දිහා බලන්න මේ මුලා වෙලා ඉන්න. අනත්තනියත්තමානංච. අනත්ත ස්වභාවය අත්ත කියලා අරගෙන මුලා වෙලා ඉන්න ලෝකය දිහා බලව. මේ අර වතුරේ බල්ලට රැවටිලා ඉන්න බල්ලා දිහා බලව කිව්වා වගේ තමයි මේ මිනිස්සුයි දෙවියෝයි දිහා බලන්න මේ මුලා වෙලා ඉන්න. ඈ? පස්ස ලෝකං සදේවක. අද ඊළඟට නිමිත්තං නාම රූපස්.
නිමිත්තං නාම නෑ. ඔව් නිමිත්තං නාම රූපස්මින්. ඔව්.
නිමිත්තං නිමිත්තං. නාම රූපේ බැසගෙන. නාම රූපේම බැසගෙන ඒකම ඇත්ත කියලා මඤ්ඤණා කරගෙන ඉන්නවා. බලන්න අපි නාමයයි රූපයයි ඇත්ත කියාගෙන මේ රූපය ඇත්ත කියාගෙන මේ තර්ක ටික ගේන්නේ. වතුරේ බල්ලෙක් කියන ස්වභාවයක් නෙවෙයිනේ ඇත්තමයි ඔය රූපේමයි. මේ රූපේ විස්තර කරන්න යන රූපේ හතර මහා ධාතු කියන්නේ යනවා. දෙවියන් ඇතුළු මිනිස්සු දිහා බලන්න. වතුරේ බල්ලා හදාගෙන ඉන්න බල්ලා දිහා බලව. ඒක අර උපහාසකින් ඒක ඇත්ත දකින්න පැත්තෙන් බලන්න මේ සංවේගිකින්. ඈ. එතකොට ඒගොල්ලෝ දන්නේ නැහැ මේ ඉත්තබා අඤ්ඤතාබා කියන එක. ඉත්තබාවේමයි අඤ්ඤතාබාවේ කතා කරන්න පුළුවන්. ඉත්තබාවේ යෙදුනේ නැත්නම් අඤ්ඤතාබාවයක් එදෙනවද? උදේ වය විපරිණාම කියන ඒවා තේරුම් ගන්න පුළුවන් ඔන්න ඔක තේරුම් ගත්තොත් නැතුව එතනින් මෙහා අපි කතා කරන්නේ ලෝකෙ මුලින් පටන් ගත්තු තැනට ඔය උත්තරේ ඒක තේරුම් සරණයි.
තව චූටි දෙයක් සර් මේ අර පුස්කල පොත්වල සර් මේ බුදුහාමරංගේ වචනේ ලියලා තියෙද්දි මේ වචන කඩලා නැහැ පරතරයක් කියලා නැතුව සේරම එකම පේලියක් විදිහට තමයි සර් පුස්කල පොත්වල තියෙන්නේ. එතකොට සර් ඇයි සර් කඩදාසි පොත්වලට ගද්දි එහෙම වචන කඩලා තියෙන්නේ ඇයි පුස්කොළ පොත්වල ලියලා තියෙද්දි පෙළදාම වචන වෙන් කරන්නේ නැතුව ලියලා තියෙන්නේ ඒ කුමන අර්ථයකින්ද සර්?
ඒක තමයි භාෂා රීතිය. පුස්කොළ පොත් ලියනකොට ලියන්නේ ඒකට. කඩදාසි ලියනකොට ඇත්තටම ලියනවා. මේක ඉතින් ලියපු කෙනාගෙන් මේ අහන්න ඕනේ ඇයි ඔහොම ලිව්වේ?
ඒක
හරි ස්පේස් එක ඉතුරු කර ගන්න කියලා මම නම් ඒක ඒ පුස්කල පොත්වල ලියන විදිහ ඒ වගේ හේතු තියෙන්න පුළුවන් ඒ ස්පේස් එක ඉතුරු කර ගන්න නැත්නම් ලියන්න ලේසි ඒ විදිහට ඇත්තර කර ඕවා ඉතින් ඒ ගාසා ඒවයි යොදා ගන්නකොට එන ප්‍රශ්න ගැටළු වලට ඒක ඉතින් අපි ඕක ඇඩ් කළාද එකතු කළාද කියන එක අපිට ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැහැ නේද දහම මේ දැන් ඇඩ් කරලා තියෙන වචන ටික ඔන්න පාලි ගොඩක් එකට තියෙන වචන මේ අකුරු ගොඩාක් තියෙන තනි වචනයක් වගේ.
ડોક્ટર රවි මේ පොඩි උදාහරණයක් කියන්නම්. මේ චීන භාෂාවේ ත්‍රිපිටකයේ ලියලා තියෙන්නේ දකුණේ උඩ ඉඳන් පල්ලෙහාට. උඩ ඉඳන් පල්ලෙහාට තමයි අකුරු වෙන්නේ චීන එක. චීන භාෂාව විදිහට උඩ ඉඳන් පල්ලෙහාට ලියලා
කියවන්නේ එහෙමද?
ඔව් දකුණේ ඉඳන් අපහුව වම් පැත්තටයි එන්නේ. ඉතින් මේ ඔය අර ලියන විදිය තමයි ඒකේ වෙනස.
ඒ වගේ ඒවා දැන් එක්ක චීන භාෂාව ඉගෙන ගත්ත කෙනා ඒක දන්නවා මිසක් ඇයි මේක අනිත් පැත්තට ලිව්වේ කියලා අහලා වැඩක් නැහැ. එහෙම නැත්නම් පුස්කල පොත් ලියන හැටි ඉගෙන ගත්ත දවසට තේරෙයි ඇයි එහෙම ලිව්වේ කියලා. ඒක අපි ඒක ගැන කිසිම අදහසක් නැතුව මේකේ මෙහෙමයි කියන්නේ කියලා ඒක අර්ථයට දාන්න ගියොත් නම් කටලෝ ගන්නවා.
නේද? සමාජයේ ඒකේ මේකට පරිවර්තනය කරනකොට වචන වැඩි දෙකට කියලා අදහසක් ආවද නැහැ මාත්.
නෑ එහෙම ඒ අදහස් අහන්න ලැබෙන හින්දා තමයි ඔය කියන්නේ. ඉතින් ඒක මම දැනගෙන තමයි මේ උත්තරේ දෙන්නේ. ඉතින් කෙනෙක් තර්කයට ගන්නවා ඕක. දැන් මෙතනම අපි බලමු මෙන්න මේ මේ මෙන්න මේ වචනේ ගන්න. තේලප්ප දීපස්ස. දැන් ඕක තනි වචනයක්ද වචන ගොඩක්ද?
දන්නේ නැහැ ඒක.
ඒ පාලි තේරෙන්නේ නැද්ද? තෙල් තෙලුයි දීපයි කියන්නේ. ඈ තෙලුයි පහනයි නේද? තෙල් පහන. ඈ එතකොට තේලප්ප දීපස්ස. එහෙම නැත්තම් මේ
එකන්ද දෙකන්ද තේරෙන්නේ.
නෑ ඒක තේරෙන්නේ නැත්නම් මේ විපරිණාම ධම්ම කියන එක ගන්නකෝ. ආයන්න ඕන නම් දාගන්න. ඈ විපරිණාම කියන එකයි ධම්ම කියන එකයි එකද දෙකද?
ඒක වචන ගොඩක්.
ආ ඒක
ගොඩක්ද?
කෙනෙකුට එකක් කියන්න පුළුවන් කෙනෙකුට දෙකක්. විපරිණාමය කියන්නේ එකක් ධම්ම කියන්නේ තව එකක්. මේ දෙක එකතු කරලා එකට ලියලා ඉතින් ඔය වගේ 3 4ක් එක ඕඩම් එකට ලියන්න පුළුවන් එන් කරලා ලියන්න පුළුවන්. ඉතින් ඒක මේ අදහස ගන්න ගෙනාට ඒකේ ගැටලුවක් නැහැ.
ඒක පස්සේ වැඩි දුවන්න ඕනේ නැති ප්‍රශ්නයක් කියලා තේරෙනවා.
නෑ මේ පාලියේ කියන්නේ ඔන්න ඔතන හොඳ තැනක් අපිට අර අර මොකද්ද මේ අපි එඩ්ඩක් කියන්නේ මොකද්ද අර වචසා පරිචිතා කතාව. ඕකේ එකට තිබුණත් එකයි දිගට තිබුණත් එකයි ශ්‍රද්ධා නගලා කියවන්න. පාලිය නොතේරුණත් තවන්නේ ඔය කියන එක ශ්‍රද්ධා නගලා කියවන්න බලන්න. එතකට අඩු ගානේ පාලි කියවන්නවත් පුරුදු වෙනවා ඒක වෙන්නේ. මේ දැන් මේ වචන ශබ්ද කරලා කියෙව්වොත් විතරයි පාලි ශබ්ද කරන්න පුළුවන් ඉන්නේ. තේලප්ප දීපස්ස කියලා කියන්න බෑ මේක නැත්තම්. තෙලපප දීප සස ඕ වගේ හිතෙනවනේ. ඒකයි මේ ශබ්ද කරලා කියවන්න කියන්නේ. තේලප්ප දීපස්ස පාලියෙන් කියන්නේ ඔහොම. දැන් කෙනෙකුට අහන්න පුළුවන් මේ තේ වෙන්නේ කොහමද? ඔක තේ කියලා අල් කිරීමක් නැහැ කියලා අහන්න පුළුවන්. ඒ වුණාට මේක ශබ්ද කරන්නේ එහෙම. තේ ලප්ප මෙතන අල් පයන්න මේ බැඳලා. හින්දා එහෙම කියන්නේ. දීපස් ස බැඳිය අකුරු. ඉතින් මේවා ශබ්ද නගලා ශබ්ද කරන්නේ වචසා ಪರಿචිතා කියන එක වැදගත් වෙන්නේ මේ අපිට පොතේ දීපු එකට වඩා මේක ශබ්ද කිරීමේදී ඒ අර්ථය විකෘති වෙලාද මොනවාද කියලා මම ශබ්ද කරනකොට අර මග ඇරෙන එක නිකන් පොතෙන් කියවගෙන ගියාට මග ඇරෙන ඒවා සමහර විට අහුවෙනවා මේ ශබ්ද කරනකොට. හරි. එඳ අමාරුවෙන් හරි මේවා කියවන්න ශබ්ද කරන්න ඉගෙනගෙන ඔහෙ තේරුම් නොදැන දැනගත්තේ නැතුවට කමන්නේ හයියෙන් ටිකක් කියන්න. මේ පාලියෙන් සූත්‍ර දේශනා අද කාලේ ඉතින් පරිසම් වෙන්න තියෙනවා. මොකද වැරදි විදිහට ශබ්ද කරනේවත් වැඩි නේ. හරි විදිහට ශබ්ද කරන ඔය මං හිතන්නේ මට මේ දැන් අපි ගමෝ එනාවේනේ හරි සම්මාන උතුරන්ගේ එහෙම සූත්‍ර සජ්ජායනා තියෙනවානේ ඒ වහනකොට හරියට ශබ්ද කරන හැටි තියෙනවා ඒක. පාලි උච්චාරණ නේ එකක් අහගෙන තමනුත් මේක බලාගෙන කියවන්න. ඒ කටපාඩම ශබ්ද කිරීම උදව් වෙනවා. ඉතින් අපිට මේ ඒක අවුරුදු දහස් ගාණක් ආපු පරණ ඒවානේ. ඉතින් ඒවයි එක එක ඉතින් ඒ බුදුහාමුදුරුවෝ කිව්වේ සුතා දතා වචසා පරිචිතා. සුත කියන්නේ අහන්න නේනවා. ඒවම් මේ සුක. ආනන්ද හාමුදුරුවෝ ඇහුවේ තේරුම් අරගෙන නිමෙන්නේ. ඒකම මේ සුක. කියපු විදිහටම අහගත්ත ධාරණය එක. නේද? නැත්නම් ඉතින් අහනකොටම රහත් වෙන්නේ නැද්ද?
රෙකෝඩ් කීපින්.
ඔය වගේ ඉතින් සුතා දතලා වචසා පරිචිතා දැක සමහරු කියනවා ඉතින් ඔක තේරුම් ගන්න නැතුව පිරිත් කිව්වට වැඩක් නැහැ නේ කියලා වැඩක් නැත්තේ නෑ බුදුහාමුදුරුවෝ කියලා තියලා ඒක කියන්න කියලා. ඊට වඩා වෙනසක් කියන්න නම් ඉතින් Taman බුදු විලා ඉන්න ඕන. අපි බුදුහාමුදුරුවෝ කියපු විදිහට කරලා බලන්න උත්සාහ කරන්න. බුදු කෙනෙක් නේ. අනිත් අය පස්සේ බුදුනාය කියන ඒවට වඩා ඉතින් අපි මේ 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 සූත්‍ර වලින් අපි ගන්න හදන්නේ මේ බුදුහාමුදුරුවෝ කියපු දේ කියන තැනටනේ අපි යන්න හදන්නේ නැත්නම් අපිට බොවයි තේරුම් ඕන තරම් ඇහිලා තියෙනවානේ එක් එක්කෙනාගේ තේරුව අපි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ හැබැයි මොකද්ද කියන තැනම අතු කරගන්න තමයි මේ මම කියන්නේ බණ අහන්න සාකච්ඡා කරන්න කියන එක යෙදෙන්න ඕන. අපි කාගේවත් අදහස් නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ අදහස උදව් කරගන්නේ අපිට නොපෙනුන තැනක් මේ බුදුහාමුදුරුව පෙන්වලා දීලා තියනවාද කියන පැත්තට යන්න විතරයි. පෙරවන් සරණයි.
මේ අපි ඔය පිළිත් ගැන කතා කරනකොට මට මතක් වුණේ මේ තායිලන්තේ වේවා බුරුමේ වේවා අපිට වැඩි හරිය ස්පීඩ් එකේ කියන්නේ කොහොම මේ ඔබතුමාට නම් ඇති ඔබතුමා මම දැන් මියන්මාර් වල කාලයක් මේ හිටපුත් නිසා මට මේ මියන්මාර් වල ස්වාමීන් වහන්සේලා හම්බ වෙලා කියනවා මේ පිළිත් කියනකොට හරි ඉක්මනට කියාගෙන යන්නේ තායිලන්තුමත්
අද්ද කරන විදිහ අපිට අර වචන බෙදා ගන්න ටිකක් අමාරුයි මොකද අපේ උච්චාරණයට වඩා ඒගොල්ලන්ගේ උච්චාරණේ වෙනසක් තියෙනවා. ඒක ටිකක් අහගෙන ඉඳලා පුරුදු වෙනකොට තමයි මේ කියන්නේ මේ වචන ටිකමනේ කියලා තේරුම් ගන්න පුළුවන්.
දැන් අර ඔබතුමා කිව්වේ තේලප්ප දීපස්ස කියන එක ඒ කට්ටිය තේලප්ප දීපස්ස කියලා තමයි කියන්නේ. ඔය ලියලා තියෙන විදිහ.
වෙන්න පුළුවන්. ඒ අපේ උච්චාරණයේ සමහර විට අපි හරි කියලා හිතුවට අපේක වැරදි වෙන්න පුළුවන්. එහෙනම් ඊළඟට ඔය මහ ප්‍රාණ සද්ද එහෙම ඒගොල්ලෝ ඒ විදිහටම උච්චාරණය කරනවා. අපි වගේ යන්තම් කියලා දාන්නේ. ඒක එඩියෙම තේරෙනවා දැන් සුදුහාමුදුරු අරෙන් ඉගෙනගෙන ඒවා කියනකොට.
ඒකේ මට තේරුන්නේ
නැහැ. ඒ සුදුහාමුදුරු පාලි ශබ්ද කරන හැටි බලන්නකො. මහප්‍රාණ
ලංකාවෙන් ඉගෙනගෙනද මියන්මාර් වලින් ඉගෙනගෙනද?
ඕන තැනකින්. ඒගොල්ල පාලි උච්චාරණය කරනකොට අපිට වෙනසක් තියෙනවානේ. හැබැයි ඒගොල්ල උත්සාහ කරන අර උදේ සද්දේ මේ විදිහටම ගන්න. එතකොට මේ මියන්මාරේ හරි තායිලන්තේ හරි ඉගෙනගත්තු ඒ සුදු හාමුදුරු කෙනෙක් ඒක උච්චාරණය කරනකොට ඒ හාමුදුරුවරු උනත් ඒ තායි හරි ගුරුම හරි ඒ හාමුදුරුවරු උනත් ඒ උච්චාරණය කරනකොට ඔය දැන් මේ ඒ මහ ප්‍රාණ අකුරු දැන් අපි නිකන් සංඝ කියලා කියනවනේ එහෙමනේ සංඝෝ ඔය එහෙම එක ඒ අර දැනෙන විදිහට එහෙම එන්නේ එක. ඒක තමයි හරි
ඩෙන්මාර්ක් ඥානදීප හාමුදුර එහෙම මොකක් පාවිච්චි කරනවනේ සංඝෝ.
ඒ එහෙම තමයි ඒක ඒ පාලි රීති තියෙනවා. ඉතින් අපේ අර සිංහල උච්චාරණෙත් එක්ක අපිට ඔය අඩු වෙලා තියෙන අපිට වැටහෙන විදිහනේ අපි කියන්නේ. ඒවා දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන නිසා බුද්ධං කියලා එහෙම කියන්නේ නැහැ. අරගොල්ලෝ එහෙම කියනවා.
ඔව් ඉන්දියන් කට්ටිය කියන විදිහට දෙවෙනි විදිහට.
ඒ කියන්නේ තායිලන්තේ බුරුමේ එහෙමත් එහෙම තමයි කියන්නේ.
ඔව්.
අපිට ඉතින් කම්මැලි
කියන්නේ. මේ අනිත්‍යද බුදුහාඳු ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙනවානේ මේ 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 සත්‍යයන ගන්නකොට මේ කිරිස් මේව ගන්නකොට ඇදලා කියන්නෙපායි කියලා ඒක දෝෂයක් කියලා මාත්‍යා කොහෙද
නෑ ඒක දෝෂයක් අහලා තියෙන විදිහට ඒ සූත්‍රවල තියෙන්නේ අර සංගීතිකාරක ඒ කියන්නේ මේක මේ අර මේ මොකද්ද මේ තාලවලට කියන්න ගියාම මේකේ අර්ථය මතු වෙන්නේ නැහැ. තාලය අල්ලගෙන යනවා ඒක මේ දහම පිරිහෙන්න හේතුවක්. දැන් අර තාල අල්ලලා ගායනා කරනකොට ඒ තාලයටයි අදහස මේ අපේ හිත යන්නේ. නේද? මියුසික් එක.
ඔව්.
ඒකේ තියෙන අර්ථෙ නෙමෙයි. ඔය දැන් සින්දු වලටත් වෙලා තියෙන්නේ දැන් ඔය වචනාර්ථය ඉන්නේ බලන්නේ. ඔව් දැන් ඔය අලුත් પરම්පරාව ඔය රැප් මියුසික් කරවම ඒවා. ඉතින් ඒගොල්ලන්ට අර දඩබඩ ගාන එක විතරයි ඒගොල්ලන්ට උනේ. ඇතුලේ තියෙන මොනවද කියන්නේ කොහොනේ. ඒ වගේ ඇදලා කියන්න ගියත් ඒකේ අනිත් පැත්තට මියුසික් එකට හිත යනවා විතරත් මේ ඕනවට වඩා දින්න ගියාම එන්නේත් නෑ මේකේ මොකද්ද කියන්නේ කියලා. ඒ දෙපැත්තම තියෙනවා. ඉතින් අපි මේ මේ අපේ ට්‍රෙඩිෂනල් එක හරි කිව්වට සමහර අමතුවර ගොඩාක් අතීතව මේ අන්තිමට වචනේ මොකද්ද කියලා හොයාගන්න නෑ. එහෙනම් මම දකිදී මේ දෙකම යම් කිසිකින් අර ඒ කියන්නේ දහම් අර්ථය එන එකට වඩා කාලයට ඉඩ දීලා.
ඔය එතන බුදුහාඳුන් කියලා තියෙන්නේ ඒකෙම රාගි උත්පාදේනවා කියලා. මේ ඒක අහන් ඉන්න එකනේ කියන එකනටයි තේරුම නෙමෙයි හිතන්නේ අර අදින මේකටලු.
එම ඒව අපි වැඩිපුර දාන විස්තරනේ මම කියන්නේ බුදු කෙනෙක් කියලා තියෙන. ඉතින් මේ මේ කාලෙකදී මෙහෙම තාලෙක කියන්න පටන් ගන්නවා. එතකොට මේ අර්ථය මේ මගහැරෙනවා. ඒක බුදුදහමේ පරිහානියට හේතුවක්. හරි. බුදුදහම පිරිහෙන්න හේතුවක්. ඒක එක තාලවලට කියන එක. ඒක එතකොට අපේ තාලේ හරි අර තාලේ වැරදි කියලා තර්ක කරන්න නෙමෙයි එතන යන්න ඕන. මේ දෙපැත්තම මතක් කළේ ඒක. අපි කියන්න පුරුදු වෙන්නේ අපිට පුරුදු විදිහ හරි අනිත් එක වැරදි කියලා පෙත්තෙන්නේ.
නෑ ඔයක තමයි.
එතනත් අපි දෘෂ්ටියකට යන්න පුළුවන්.
අපේ තමයි පිරිසුදු තේරවාදී තියෙන්නේ ડોක්ටර් රවි.
වෙන කොහෙවත් නෑ. එහෙම තමයි. ඔව්. අපි දන්න එක විතරයි හැප්.
අපි තමයි ලෝකෙටම මේක දෙන්නේ. එහෙම තමයි අපිට හිතෙන්නේ. එහෙම හිතනකොටම සක්කාය දිට්ඨිය මළු පුරව ගන්න හොඳට.
ඔව්. ඊට වඩා විවෘත වෙන්න ඕන මේ දහම හොයද්දී අපි අර බං කියන එකේ මේ අපිට හිතා ගන්න බැරි ගැඹුරක් තියෙන අපේ අදහස් අයින් කරලා මේක අහන්න කියන එක ප්‍රැක්ටිකලි කරන්න බෑ ඇත්තටම. ඒක ඒ කොච්චර කිව්වත් ඒ තත්ත්වයට එනවා කියන්නේම ඇත්තටම අර අචල ශ්‍රද්ධාව පැත්තට ආපු දවසට තමයි ඒක වෙන්නේ. අපේ අදහස නොදා මේක අහන්න පුළුවන් මට්ටමකට මේ සූත්‍රයක් කියවන්න අහන්න පුළුවන්. අපි කලින් දාගත්තු එක දාලමයි බලන්න. නැද්ද කියලා බලන්න තමයි. අන්න ඒක අයින් වුණ දවසට තමයි හරියටම දහම ඇහෙන්නේ.
අපේ ගහට ලස්සනයි නේද? අපි දැන් අපි කතා කරනවා මේක වචනෙන් එහාට ගිහිල්ලා, සබ්දයෙන් එහාට ගිහිල්ලා තමයි මේක දකින්න ඕන කියලා. ඒ වගේම කියනවා නෑ 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 මෙහෙමයි ශබ්ද කරන්න ඕන, හරමයි ශබ්ද කරන්න ඕන, ඕක වැරදි. ඕක අල්පා යන්න නෙවෙයි, ඔතන මූර්ත දද යන්න. ඒ කිය අපිම ඊට පස්සේ ඒකට බැඳෙනවා. හරි ඉන්ටරෙස්ටිං කතාවනේ.
ඔබේ දැන් ඔතෙන්ට නිමේ අපි ගන්න ඕන මේ දහම අර්ථය විමසනකොට අපි කොච්චර අපේ අදහස් දානවද? අනේ නැව තුන දවසට තමයි ඇත්තටම දහම ඇහෙන්නේ සද්ධර්ම ශ්‍රවණය. අපේ අදහස චුට්ටක් හරි රිංගුවන අර වන් කියන කිරිකලයට ගොම බින්දුව දැම්මා වෙනවා. දෙතෙන්ට එන්න ලේසි නැහැ. කොච්චර හිතුවත් නෑ නෑ මේ බුදුහාමුදුරුවෝ කියපු එකමයි මං කියන්නේ කියලාමයි හිතෙන්නේ. කියලා තියෙන්නේ අනිත් පැත්තමයි. එතකොට තමයි ওই තර්ක ගොඩක් එන්නේ වාද කරන්න වෙන්නේ. මෙතෙන්ට එනකොට තර්ක කරපුණායි තර්ක කරගත්තු දෙන් අනේ අපිට මොකද කියලා අපි පැත්තකට වෙන ඒ කියන්නේ තමයි අනේ මේ වගේ මට්ටමකට එයි. හැබැයි දහමක් කතා කරනවා නම් එතෙන්ට හරි ආසාවෙන් ඉදි. දහම විමසන පැත්ත. නොතේරුණත් අහගෙන ඉන්න. අර සරලව තේරෙන ඒවා කොච්චර තේරුණත් ඉතින් ඒවා
මහත්මයනි මේ මේ මොකද්ද මේ ධර්මයේ දැන් කවුරුහරි දේශනා කරනකොට ඒ දේශනා කරන වෙලාවෙම තේරෙනවා කියලා හිතීම එක වැරද්දන්නේ. මේක ටිකක් කියලා අපි තනියෙන් හිතනකොට නේ මේකේ ආතන අර වෙලා යන්තම් ගෑවිලා යන්න පුළුවන් මේ මේක මේකද කියලා. නමුත් ඊට පස්සේ තවයි කියපු දේ හිතීතා ඉන්නකොට නේද මේ හරියටම මේක මේ වැටේනේ. දැන් සමහර කට්ටිය කියන ආනේ මම හිතන් ඉති ඔකමයි කියන්නේ. එහෙම මට නම් කවදාවත් කියලා නෑ. හැබැයි මම වැරදින්න පුළුවන් මේ.
ඔව් ඒක ඉතින් එක එක දැන් ඒකේ දැන් ඔයගොල්ලන්ට තේරෙයි එකම දේශනාව ආයේ දහසරයක් විතර අහනකොට ඒත් අර මොනවද කියලානේ අපිට ඇහුන්නේ නැති.
ඔව් ඔව්.
අපි හිතපු
අය
තියෙනවා. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. ඒක අපිට කියන්න බෑ මෙයාගේ හිත බලලා මෙහෙම කියනවා කියලා. ඉතින් කෙනෙක් අධික ප්‍රඥාවෙන් හිටියොත් යහනකටම සෝවන්න වෙන පුළුවන් නේ. අපිට අර ජෙනරලි කියන්න තියෙන්නේ නම් එක සැරයක් දෙසරයක් නෙමෙයි සිය සැරයක්වත් අහන්න ඕන වේ කිව්වේ මොකද්ද කියලා. මෙයා කියන අදහසවත් තේරුම් ගන්න. දහමේ අදහස පැත්තකින් තියමුකෝ. මෙයා කිව්වේ මේ අදහසෙන් කියලා තේරුම් ගන්නත් ලේසි නෑ. ඒකයි මේ මේ සාමාන්‍යයෙන් මේ දහම දැන් සමහරු මට ප්‍රශ්න ලියලා එවනවා මේකට උත්තරේ ලියලා එවන්න කියලා. ඒ මට නම් ලියන්න බෑ. බද අපි ලියනකොට අපේ හිතේ තියෙන අදහස නෙමෙයි ලියවෙන්නේ. ඒක කියෝන කෙනා වෙන අදහසක් ගන්න මේ හරිම අමාරුයි. ඒකයි මේ මේ සාකච්ඡාවලදී අපිට අර පොඩ්ඩක් වෙන පැත්තක් නා අපිට කියන්න පුළුවන් නෑ ඕක නෙමෙයි මං කිව්වේ කියලා. අර කියන දේවල් වල ඒ වගේ උදව්වක් තියනවා. ඒක නම් හිතනවා ඒකයි මේ බුදුහාමුදුරුවෝ නිතරම අර සාකච්ඡාවට ලොකු තැනක් දීලා තියෙන්නේ. බණ අහන්න සාකච්ඡා කරන්න කියන එක. හැබැයි ඉතින් ඒ සාකච්ඡා කරන්න ඉතින් ඒ සුදුසු අය යෙදුනොත් තමයි සාකච්ඡාව හරියට යන්නේ. සාකච්ඡාව මොකද්ද කියලා නොදන්න අය එක්ක සාකච්ඡා කරන්න ගියොත් රණ්ඩු වෙන්න විතරයි
වෙන්නේ. ඒ ධර්ම ඉගෙන ගන්න ආසාව තියෙන්න ඕනේ මේ මේ තර්කරණ නෙමෙයි.
ඉතින් අදහස තියෙන්න ඕනේ මම දන්නවා මම හරි කියලා පෙන්නන එක. ඉතින් අපි මේ නොදන්න දේ මතු කරගන්න මේ සාකච්ඡාව තියෙන. බුදුහාමුදුරුවෝ නිදන්නේ අපි කාගේවත් ධර්මයක් නෙවෙයි මේක. දැන් එලා තියෙන්නේ මගේ ධර්මේ වගේ ධර්මේ මේක අහන්නේ. ඔය ඔය පැත්තට ගියාම ඉතින් සාකච්ඡාවක් වෙන්නේ නැහැ. අර මං කියන්නේ අර දේශනයි සාකච්ඡායි කියන්නේ මං දන්නේ මට නම් ඒකේ ලොකු වෙනසක් තියෙනවා. තමන් දන්න ටික ඔහෙ කියෝගෙන යනවා නම් ඒක සාකච්ඡාවක් නෙමෙයි. මොකද්ද මෙහෙම ඒවත් එක්ක යන්න ඕන. එතකොට මං කියනවා ඔන්න අහගෙන ඉන්න කියලා. ඒක සාකච්ඡාව දීලා. එතකොට Taman දන්න ටික උල ඉදාගට කියාගෙන යනවා අනිත් එක්කලාට තේරුණත් ඒක නැතත් ඒක. ඒක ඉතින් මම මේ කවුරුවත් විවේචනය කරන්න නෙමෙයි කියන්නේ ආ.
නෑ ඇත්තටම මට උනත් හොඳටම දෙන්නේ මේ ප්‍රශ්න අහනකොට. මම වැරදුනත් කමන්නේ මම වැරදි ප්‍රශ්නයක් කමන්නේ මට ඒක අහන්න ඕනේ නැත්තම් බෑ.
අන්න හරි ඒක හොඳ දෙයක්. දැන් අපිට ටිකක් අපිට ලැජ්ජයි අනේ මාව වැරදි දෙයක් තමයි හරිද? ඒක නෑ දහමේදී අපි කවුරුවත් දන්නේ නෑ. කියන තැනින් බය නැතුව ඒ කමඩ තියෙන ප්‍රශ්න අහන්න විසඳ ගන්න.
දැන් ඔබතුමා කාලෙත් ගොඩක් ගිහිල්ලා
හොඳයි ඒක නම් අපි දැන් ප්‍රශ්න නැත්තම් අවසන් කරමු එහෙනම්.
හොඳයි රවි මහත්මයා. එහෙමනම් අදත් ඔබතුමා අප වෙනුවෙන් ඔබතුමාගේ වටිනා කාලය වැය කරමින් ඉතාම වටිනා ධර්ම සාකච්ඡාවක් අදත් අපි සිද්ධ කරා. ගොඩාක් කරුණු සාකච්ඡාවට යොමු වුණා. ඉතින් ඔබතුමා මේ කරගත්ත ධර්ම දානමය කුසලයත් අපිත් මේ ශ්‍රවණය කිරීමේ ලබාගත් මේ සියලුම පුණොත් ඔබතුමාටත් ඔබතුමාගේ පින්වත් දෙමව්පියන්ටත් මලගිය ඥාතීන්ටත් ගුරුවරයන්ටත් අනුමෝදන් වෙත්වා. ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්මාබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ විවිධ ප්‍රශ්න ඉදිරිපත් කිරීම ඉතාම වටිනා ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් ඒ වගේම සාකච්ඡාවට කරුණු ඒ සියලු දෙනාම කරගත් ඒ දෙනාටමත් ඒ සියලුම පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කර සියලු දෙනාටමත් ධර්මාබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා. හැම දිනාටම නිරොග් නිරෝගී සුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොම පින් ගවි මහත්මයා.
හොඳයි. ඉතින් අපි අද හොඳ පිළහම් සාකච්ඡාවක යෙදුනා. මම හිතන්නේ අපිට මේ අවස්ථාව ලබා දුන්න මේ අවස්ථාව ලැබුණේ මේ සංවිධානය කරන්න උදව් වුණ අපේ පොතුහැර පවුලේ සියලු දෙනා ආස්තික මහත්මයා ගායන මහත්මයාතුළු ඒ වගේම මේ තුලානි මහත්මිය ඒ වගේම රෙකෝඩ් කරන්න ඒ තාක්ෂණික පැත්තෙන් උදව්ගෙන කමල් මහත්තයාතුළු ගොඩක් අය මේකට උදව් කරනවා. ඉතින් ඒගොල්ලෝ හැමෝටම අපි ප්‍රස් කරගත්තු කුසල් අනුමෝදන් වෙන්න. ඒ වගේම මේකට සහභාගී වුණ ප්‍රශ්න අහපු වහගෙන හිටපු සියලුම දෙනාටත් අපි රැස් කරපු කුසල් සියල්ලම අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී භාවය ලැබිලා ඉක්මනින්ම මේ දහම අවබෝධ කරන්න ලැබෙන්න මේ ලැබුණ ශ්‍රණ සම්පත්තියෙම තිබෙන බුදුරජාණන් වහන්සේ පෙන්නන දහම අවබෝධ කරගෙන මේ මාර්ගයට වැටෙන්න මේ රැස් කරගත්තු තින් කුසල් උපනිශ්‍රය වේවා නිදුක් නිරෝගී භාවය ලැබෙන්නත් දහම අවබෝධ කරන්නත් මේ පින් හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන පෙරවන් සරණ
සත්‍යයට රවි මාත්‍යතර සරණයි සියලු දෙනාට පෙරවන් සරණයි.